ධර්ම දේශනාව පවත්වන ලබන්නේ
නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින්.
නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චාඋසෝ පංචඋපාදානක්ඛන්දා සේයතිදං රූපපාදානක්ඛන්தோ වේදනා උපාදානක්ඛන්தோ සංඥා උපාදානක්ඛන්தோ සංඛාර උපාදානක්ඛන්தோ විඥාන උපාදානක්ඛන්தோ තීති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ භාවනා වැඩමුළුවක යෙදී ගත කරන අවස්ථාවක්. එයි මේ දවසේ අවසාන අංකයේ වශයෙන් ඉදිරිපත් කරගන්න ධර්ම දේශනාව සඳහා පසුගිය දවස් කීපයේම එකම ධර්ම මාතෘකාවක් අරගෙන, වෙන විදිහකට කියනවා නම් එක සූත්‍රයක් අරගෙන, ඒ සූත්‍රයේ ක්‍රමක්‍රමයෙන් දිගින් දිගට ගැඹුරකට අතුලාන්තයකට දේශනාවලියක් වශයෙන් බැස ගැනීමකුයි සිද්ධ වුනේ. ඉතින් ඒක නිසා මෙතෙක් ආපු පුංචි දිග ගමන පුංචි කරලා කතා කරනවා නම්, කෙටියෙන් මතක් කරනවා නම්, මෙතනදී සර්වජන් වහන්සේ දේතවනාරාමයේ සවැත්නුවර වැඩ ඉන්න සමයක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමන් සාහන්සේ සමග එකට බාහන භාවනා කරන අනිකුත් එක මේ Brahmacharya හැසිරෙන අනිකුත් සීල දෙනා කෙරෙහි අනුකම්පාවෙන් මාතෘකාවක් මතු කරගන්න. මොකද්ද ඒ මාතෘකාව? උන්වහන්සේ මතක් කරන්නේ මේ ලෝකේ තියෙන ආ වූ ගොඩබිම වසන්නා වූ සීලුම සත්‍යයන් අතර, සීලු සත්‍යයන්ගේ පාසල සටහන් අතර ඇතාගේ පාසටහන විශාලයි. විශාලත්වයේ අතින් සීලුම අනිකුත් පාසටහන් එකට බහලාන්න පුළුවන්. ඒ වගේ තමයි ලෝකේ තියෙන ආ වූ දක්ෂකම් වලින් ලොකුම දක්ෂකම තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. ඒ නිසා සීලුම පින් අතර වචිනාම පින වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමයි කියලා මේ කුළු ගැන්වීමක්, පොසවාත බීමක්, හුවා දැක්වීමක් කරන චතුරාර්ය සත්‍ය. ඊට පස්සේ ඒක එක සත්‍යයන් තමන් වහන්සේගේ ශක්ති ප්‍රමාණෙන් විස්තර කරනවා. ඒක ඉස්සල්ලාම මේ දුක්ඛ සත්‍ය පිළිබඳවයි කතා කරේ. ඒක මහණෙනි ඇවැත්නි, මොකද්ද මේ දුක්ඛ සත්‍ය කියන්නේ? ඉතින් ජාති දුක, ජරා දුක, මරණ දුක ආදි වශයෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිතේන පංච පාදානක්ඛන්දා දුක්ඛා කියලා බොහොම එදිනදා ජීවිතයේ ගමේ භාෂාවෙන් තේරෙන විදිහට දුක්ඛ දුක්ඛයෙන් පටන් අරගෙන, ඒ කියන්නේ ජාති දුක, ජරා දුක, මරණ දුකෙන් පටන් අරගෙන ක්‍රමයෙන් ඉතාමත්ම දාර්ශනික මට්ටමට ගෙනල්ලා සඳහන් කරනවා සංකිතේන පංච පාදානක්ඛන්දා දුක්ඛා. සංක්ෂේප වශයෙන් ගන්නවා නම්, පිටු කර දක්වනවා නම්, මේ උපාදානස්කන්ධ පහ තමයි දුක වෙන්නේ කියලා. ඉතින් එතකොට අපි දන්නවා හොඳටම මේ ධර්ම ගැඹිරත්වයකටයි මේකෙන් යන්න හදාන්නේ. ඒක තමයි මේ සාරිපුත්‍ර සාන්සි ඉරැඳගෙන යන්නේ. ඊට පස්සේ දැන් අපි පටන් ගන්න හදාන්නේ ඒ උපාදානස්කන්ධ පහෙන් එක එකක් වෙන් කරගෙන මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අනුව ඉදිරියට පාද තබන්නයි. ඉතින් අහනවා, අදගත්ත පාඩේ අපි සිංහලට හරවා ගත්තොත් කතමේ චාඋසෝ පංචපාදානක්ඛන්දා. හැබැයි මම මේ මතක් කරා මේ සියලුම දුකට, ලෝකේ පවතින තාක් සියලුම දුකට ප්‍රධාන හේතුව මේ අල්ලා ගැනීම පහක්, උපාදානස්කන්ධ පහයි. එතකොට මොනවද මේ අල්ලා ගැනීම? මොනවද මේ බදා ගැනීම? මොනවද මේ උපාදාන කියන්නේ? රූප උපාදානක්ඛන්தோ, වේදනා උපාදානක්ඛන්දා, සඤ්ඤා උපාදානක්ඛන්දා, විංක සංඛාර උපාදානක්ඛන්දා, විඥාන උපාදානක්ඛන්දා. මේ විදිහට රූප, මගේ රූප කියලා අපි කොටසක් වෙන් කරගෙන තියෙනවා යම් සීමාවක් ඇතුළත. මේ ටික බාහිර, මේක අජ්ජත්යි කියලා අන්න ඒ අල්ලා ගන්නාලද රූප බාහිර හෝ වේවා අජත් හෝ වේවා ඒ අපි ප්‍රියයි හොඳයි මනාපයි කියලා අල්ලාගත් රූපමයි අපි වෙන් කරගත් රූප ටිකමයි දුක් දෙන්නේ දුක් සත්‍ය වෙන්නේ දෙක වේදනා කොටසක් තියෙනවා ඒ වේදනා අපිම තෝරාගෙනයි විඳින්නේ නැත්නම් විඳවනවයි කියලා ඔක සිංහලෙන් කියන්නේ විඳවනවා ඒ විඳවිල්ල තමයි දුක දෙන්නේ අපි සාමාන්‍යයෙන් මේ ගැඹුරට යන්න ඉස්සලා සාමාන්‍යයෙන් කියනවා නම් පුදුමාකාර ප්‍රයත්නයක් කියනවා මිනිස්සු අතරේ සැප සොයා යන ගමනක් පුදුමාකාර බලාපොරොත්තු නොනිමෙමෙන බලාපොරොත්තු තියෙන සැප සොයා යන්නේ නමුත් අවසානයේ හැරලා බලනකොට හැදිලා ලැබිලා තියෙන්නේ නම් දුකමයි ඒක කොහොම වුණත් අර සැප සොයා යන ගමනේ මෝඩ ගමන කවදාකවත් ඉවර කරන්න නැතුව මේ වේදනා මල්ල පුරෝපුරව ඉන්නව නමුත් අන්තිමේ බලනකොට ඇතුළේ එකතු වෙලා තියෙන දුක් ගොඩක් එනිසා මේ සොයන වේදනාවමයි අපි ලං කරගන්න වේදනාවමයි අපිට දුක් දෙන්නේ. අගම සංඥා වගේක් තියෙනවා හැඟුම් බරයක්, හැඟුම් බර ගතිය සිංහල බුද්ධ ආගම, එහෙම නැත්නම් ඒ අපේ પરම්පරාව, අපේ කුලයේ, එහෙම නැත්නම් එක 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 දේවල් පිළිබඳ අපිට විශේෂ හැඟුම් තියෙනවා. අපි හිතන අයව නැත්නම් කවුත්තක් නැති කෙනෙක්, හැඟීමක් නැති කෙනෙක්, වේදනාවක් නැති කෙනෙක් කියලා කියන්නේ. මොහොත් මේ ඇති කරගන්න හැඟුම් වලින්මයි එන තාක් දුක් දෙන්නේ. ඒක නිසා සංඥා උපාදානක් කරන සංස්කාර කියලා අපි ළඟට එන සෑම දෙයක්ම අපි හැඩ ගහන්න හදනවා. අපි භාවිතාර ගන්න හැම දෙෙම සංස්කරණය කරනවා. අංග සංස්කරණය කරනවා නාඩගම් වල. පොත්පත් සංස්කරණය කරනවා මේ පොත් සුද්ධ කරනවායි කියලා. ඒ වගේම අපේ දරුවෝ අපි හදනවා. ශිෂ්‍යයෝ අපි හදනවා. රජවරු රට්ටු හදනවා. ඉතින් නානා ප්‍රවිජයට අපි වැඩේ මෙව හදන එක තමයි. අන්නේ හැදිල්ල හදන්නේ නම් මේක හොඳ කරන්නයි ලස්සන කරන්නයි කල්පවතින්නයි නමුත් අවසානයේ හදන්නගේ සංස්කරණය කරන්නගේ පැත්තෙන් බැලුවොත් මේ කරපු සංස්කාර සේරම නැත්තම් සංස්කාර ස්කන්ධය සංස්කාර ගොඩ සංස්කාර කන්ද සංස්කාර කය තමයි දුක දෙන්නේ අන්තිමට විඥානය කියලා මේක රූපය මේක වේදනාය මේක සංඥාය මේක සංස්කාරය කියලා වෙන්කොට හඳුනා ගන්නා ගතියක් ගස්කල් වලින් පරිබාහිරව තිරිසන් සතුන්ටත් වැඩිය හොඳට සූක්ෂමව තියෙනවා අපේ පරිණාමේ manussත්වයේ තුල. අන්නේ මේ විඥාන ස්කන්ධය අපි නිතරම පාවිච්චි කරන්නේ එයාගේ රුචිකත්වනේ මගේ රුචිකත්වේ එයාගේ හැඟීමනේ මගේ හැඟීම මගේ හැඟීමට කටයුතු කරන එක තමයි මගේ වැඩේ කියලා මේ හිත මම පෙන්නන මේ මගේ රුචිකත්වය ළඟා කර ගැනීම තමයි පෘථග්ජනයාගේ තියෙන ප්‍රධානම නොනිමෙන සටන. අන්තිමට බලනකොට බෙදාගෙන තියෙන්නේ මගේ කියලා නැත්නම් මගේ හිත කියලා සම්පූර්ණ කිසිසේත්ම විශ්වාස කරන්න බැරි මේ සහචරේ චග්ගෝලෙක් මත තමයි ගමන ගිහිලා තියෙන්නේ. අන්තිමට බලනකොට එයා බල්ලා තියෙන්නේ අපිව දාස් භාවයටපත් කරගෙන එයාගේ ගමන කරගන්නයි. ඒක නිසා අපි මේ හිත අපේ වාසයේ පවත්තමින් ලෝකේ ගමන් කරන නැත්නම් අපි හිතට වාල් වෙලා ගමන් කරනවා කියලා බැලුවොත් මරණ මොහොතේදී අනිවාර්යයෙන්ම තේරෙන පටන් අර ගන්නවා අපි කරලා තියෙන මොඩකම් වල ප්‍රමාණය. මේ ජීවිතයේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ හදන පෙන්වන්න හදන චතුස්සස්ති දකින්න නැතුව මැරින්න සිද්ධ වුණොත් අවසානයේදී මේ හිත කියන එක අපිට පෙන්වන උලිලි පාන හැටි අපිව හාස්‍යයට ලක් කරන හැටි ජාතියේදී ජරාවේදී ව්‍යාධි මාර්ගයේ තියෙනවා. ඉතින් මේ පහ ඒක නිසා සාරිපුත්‍ර සාංශර අවශ්‍යයි සක්කා මේ සම්මා දෘෂ්ටියට දාලා මේ වගේ තියෙන්න පුළුවන් අන්ත දෙක අතහැරලා මේ පණ භාවනා කරන්නා වූ තමන්ගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ඒකට බණ භාවනා කරන අයට පෙන්වන්න. ඒක නිසා උන්වහන්සේ මේ ස්කන්ධ පහ රූප උපාදාන ස්කන්ධ වේදනා උපාදාන ස්කන්ධ සංඥා උපාදාන ස්කන්ධ සංස්කාර උපාදාන ස්කන්ධ සහ විඥාන උපාදාන ස්කන්ධ මෙතන උද්දේශ නිද්දේශ වශයෙන් නම් කර පෙන්නනවා ඊට පස්සේ මේයින් අල්ලන්න පුළුවන් ආධිනිකට දැන ගන්න පුළුවන් දැක ගන්න පුළුවන් පළවෙනියම දක්වන රූප උපාදාන ස්කන්ධය මතු කරනවා එකින් එක එකින් එක එකින් එක මේ වෙන් කරගනිමින් වෙන් කරගනිමින් යනවා වාගේ ඛතමංචාවසෝ රූප උපාදාන ස්කන්ධා මේ රූප උපාදානයි කියලා කියන්නේ මොකද්ද? ඒකෙදී සඳහන් කරලා තියෙනවා චත්තාරි මහා භූතානි උපාත්තස උපාදා රූපානි. මේ හතර මහා භූතයෝ තමයි මේ ලෝකේ තියෙන සේරම ලෝකය විශ්වය එහෙම නැත්නම් රූප කියලා අපි ගන්නදී කොක්කෝම හැදිලා තියෙන මූලික ධාතු හතරේ. ඒකේ හැවණලි ගොඩක් තියෙනවා. නමුත් ප්‍රධාන නළු හතර දෙනයි මේකේ ඉන්නේ. ඒකට කියනවා චත්තාරි මහා භූතානිච්ච චතුන්නම් මහා භූතානං උපාදාය රූපං. ඒ හතරත් ඒ හතරෙන් ඇතිවෙනා විවිධ හැවණලිත් ඒ හතර මතින් මතුවෙන හැවණලිත් කියන මෙන්න මේක තමයි මේ ලෝකය මේ රූපය සකස් කරන්නේ. රූප උපාදානස්කන්ධ කියලා ගත්තාම අපි දන්න අපි දැකපු අපි අහපු කොටස තමයි වැටෙන්නේ. නමුත් අපිට අන්වේ ඥාන වශයෙන් තේරුම් ගන්න පුළුවන් අපි නොදැක්ක නොඅහපු නොවිඳපු රූප කොටස් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ නාහපු නොදැක්ක නොදන්නා කොටස් තව තව දැක දැන ගන්නයි අපි මේ ජීවිතේ හම්බ කරන්නේ. නමුත් ඒ දැක දැන ගැනීමෙන් දකින්න අහන දන්න රූප වැඩි වෙන්න තෙව්වා කෙරේ යම් ආකාරයක උපාදානයක් ආසාව නිසා හෝ තරහව නිසා ඇති වුනොත් වෙන්නේ නම් දුක වැඩි වෙන එක තමයි. ඒ නිසා වැඩි වෙන්න වෙන්නේ කොහෙත් තියෙන්නේ බෙදලා කපලා බලනකොට හතරමා භූතයක්. නමුත් අපිට කවදාකවත් ඒ විදිහට බලන්න හිත දෙන්නේ නැහැ. අපි බලන්න මේ හතරමා භූතයන් විසින් ඒ වෙලාවේ නාඩගම රංගපාන නාඩගමේ තියෙන භූමිකාව චරිතය අනුව තමයි අපි හඳුනා ගන්න හදන්නේ. මොකද මේ අඳින්නේ එකම මිනිස්යා බව. අපි 18 සංනි නටනවා. 18 සංනි නැටුවට ඒ සංනි මූණු 18ක් තුනට එකම මිනිහා තමයි නටන්නේ. ඒ කියන සංනි මූණු වෙනස් වෙනකොට යක්ෂ නාඩගම මෙතනින් ගියාම ඒ උසුළු විසුළු කරන්නගේ නාඩගම එක එක නාඩගම් නටන නමුත් එක මිනිහා තමයි නටන්නේ වෙස්මුණු වෙනස් වෙන එකයි වෙන්නේ. ඒ වගේ මේ හතර මහා භූතියෝ තමයි මේ ලෝකයේ තියෙන රොක්කෝම රූප වලට මුල් වෙලා තියෙන්නේ. නමුත් මේ නාඩගමේ හැටියට එක 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 වලට අඳිනවා. එතකොට අපි වල සම්මත අනුව විවිධ නම් දෙනවා. ඉතිව වැඩිව කියනවා නම් පොහසත් කියලායි ලෝකයා හිතන්නේ. නමුත් කෝල් වැඩිව තිබුණත් අඩුව තිබුණත් තියෙන්නේ මේ හතර දෙනා විතරයි කියලා දැනගත්තාම ඔක්කොමලා එක විදිහට පොහසත් නැත්නම් ඔක්කොම එක විදිහට දුප්පත්. ඇත්තට බැලුවොත් නම් මේක දුකටපත් කරන්න. ඒ නිසා ඇත්තටම දුප්පත් තමයි කරන්නේ. අපි හිතන්නේ වැඩි වැඩියෙන් රූප ධර්ම වැඩි වෙන්න අපිට ඕන කරන දේවල් පොහසත් කියලා. නමුත් මේ පෙන්වන්න හදන්නේ සාහිත්‍ය සාංශ මේක එහෙම කිව්වට අපේ අත්තල මුත්තල කිත්තල කිර කිත්තලයි කාලේ පටන් එහෙම කියාන ගියාට නරකද මං හිතන විදිහට මං කියන විදිහට බැලුවොත් නැත්නම් මේ සම්මියද් දෘෂ්ටිය දාලා බැලුවොත් කියලා ඒ රූප පිළිබඳව කොයි තාලෙන් නැතුවත් මෙතන තියෙන හතර දෙනයි කියලා පෙන්ලා දීලා තියෙනවා. ඉතින් යම් තැන්වලදී සර්වචනාසිගේ දේශනාවේදී යම් කිසි කෙනෙකුට නාම ධර්ම පිළිබඳ හොඳ අවබෝධයක් නාම ධර්ම පිළිබඳ හොඳ පරිචයක් අත්දැකීමක් තියෙනවා නමුත් රූප ධර්ම ගැන එච්චර දැනීමක් අඩු නම් ਸਰවචනාංශයේ සඳහන් කරනවා යම් තැනක විශේෂම රාහුල වාද වගේ සූත්‍රවල ච ධාතුරෝ යම් පුරුෂෝ රාහුල කියලා. රාහුලේ මේ පුරුෂයෙක් කියලා කියන්නේ නැත්නම් මිනිස්සෙක් කියලා කියන්නේ ජීවියෙක් කියලා කියන්නේ මේ ධාතුන් හයක්. මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. එතනදී විඥාන කියන එක යටතේ නාම ධර්ම සේරම පිටු කරලා පෙන්නනවා රූප ධර්ම මතු කරලා පෙන්නනවා එක එකක් වශයෙන් පඨ වියාපෝ තේජෝ වායු ඒව අතර තියෙන පරිච්ඡේද රූපයේ වශයෙන් ඒව වෙන්කර දක්වන අතරමැද හිතස ආකාශ ධාතු වශයෙන් නමුත් හුඟ දෙනෙකුට ඒකේ විශේෂයෙන් රාහුල සෝමාන ස්වාමීන් වහන්සේ පෙන්නපු එකක් හුඟ දෙනෙකුට තියෙන්නේ රූප ධර්ම පිළිබඳව භෞතික විද්‍යාත්මක දැනුම තියෙනවා නාම ධර්ම පිළිබඳ දැනුම අඩුයි. එතකොට පංචස්කන්ධයට කඩලා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන ඔක්කොම රූප කියන තනි වචනෙට දාලා අර විඥාන කියලා ගත්ත නාම කොටස වේදනා සංඥා සංඛාර විඥාන කියලා හතරට කඩලා පෙන්නනවා. එකමයි කොටින් කියනවා නාම රූප දෙකමයි. නාම කොටස විශ්ලේෂණය කරන්න ඕන නම් ඒක වේදනා සංඥා සංඛාර විඥාන කියන හතරට කඩනවා. රූප එහෙමම පෙන්නනවා. රූප කොටස විස්තර කරන්න ඕන නම් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියලා නාම ධර්ම විඥාන වශයෙන් පෙන්නනවා. ඉතින් මේ දෙක දෙන්නේකට කිව්වට අඩු කරලා බලනකොට නාම රූප දෙක තමයි. ඉතින් මෙතෙන්දි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සාමාන්‍ය රූප කොටස් පිඳු කරලා නාම කොටස් හතරට කඩලා පෙන්වන ක්‍රමය. මේක හුඟක් ප්‍රසිද්ධයි මේ බණ පොත්වල. ඊට පස්සේ එතනින් අතර වෙන්නේ නැතුව රූප කොටස් අරගෙන ඒක පතුරු ගහලා බලන්න. විසුතුරු කරලා බලන්න. විස්තර කරලා බලන්න. එතකොට වෙනවා පට වියාපෝ තීජෝ වායෝ. සා ඒකේ තියෙන උපාදා රූප වශයෙන් තමයි මේ ටික පෙන්වන්න තියෙන්නේ. මේ විදිහට අපිට හදාරන්න වෙන්නේ රූප ධර්ම හදාරනොයි කියලා නාම රූප දෙකේ රූප හදාරනොයි කියලා මේ සතර මහා භූතය තමයි. පට වියාපෝ තීජෝ වායෝ. ඊට පස්සේ උන්වහන්සේ අපිව විශේෂඥ නැත්නම් විශේෂිත කරපු පාඩම් පන්තියකට අරගෙන යනවා. දුකට හේතුව පංච උපාදානස්කන්ධයි. පංච උපාදානස්කන්ධ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයි. ඒකේ රූප කොටස විතරක් අරගෙන ලොක් කරලා බැලුවොත් ඒකේ තියෙන පටවියාපෝ තේජෝ වායෝ පමණයි කියලා විස්තර කරලා උන්වහන්සේ සඳහන් කරනවා මේ පටවි ධාතුව මේ රූප ධර්ම ඇතුළත පිටත කියලා දෙකකුත් තියෙනවා. මේක අවශ්‍යයි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පෙන්වන්න හදන දර්ශනෙට යන්න. සමහර රූප කොටස් ඇතුළත වශයෙන් අපි බාර ගන්නවා, සමහර රූප කොටස් පිටත වශයෙන් බාර ගන්නවා. මෙන්න මේ දෙක දාර්ශනික වශයෙන් ලොකු වටිනාකමක් තියෙනවා. මොකද රළු වශයෙන්, දල වශයෙන් හඳුන්වා දීගෙනනවා අත්‍තිබික්කවේ අජ්ජත්පට විධාතු අත්‍තිපහයි බහිද්ධාපට විධාතු. මේ පට විධාතුව ගත්තොත් මේ කියන පෘථුවිය කියලා අපි හඳුනන තද ගතිය, මෙලෙක් ගතිය, මෘතු ගතිය, ගොරෝසු ගතිය, බර ගතිය, හැලු ගතිය කිය අපි පට විධාතෝ කියලා අපි හඳුනගත්තොත් ඒකේ තියෙනවා මේ මම මාගේ කියලා ගන්න පට විධාතෝ වර්ගයක් තියෙනවා. එයින් පරිබාහිර පට විධාතෝ වර්ගයක් තියෙනවා. මේ විදිහට දෙකට කඩලා ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ අහනවා අපි ගමු ඉස්සර වෙලා මමයේ කියා ගන්න, අජ්ජත්තයි කියා ගන්න, ඇතුළතයි කියා ගන්න පටවි ධාතු. ඊට පස්සේ ආනවා කතමංචාවසෝ අජ්ජත්ත පටවි ධාතු. මේ පටවි ධාතු අජ්ජත්තයි කියලා ඇතුළට ගන්නෙ මොකද්ද? පටවි ධාතු යන් අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදීනං. ඩෙෆිනිෂන් එකක් දෙනවා නැත්නම් නිර්වචනයක් දෙනවා. මේ අජ්ජත්ත අපි අජ්ජත්ත බහිද්ධා කියලා දෙකට කඩනකොට යම් කොටසක් අපි ඇතුළතයි කියලා බාර ගන්නවා නම් ඒක පච්චත්තං අත්දකින්න පුළුවන්. බාහිරේ තියෙනවා මේ අජ්ජත්තේව මාර්ගයෙන් අත්දකින්න අමසක ඍජු අත්දැකීමක් ලබන්න බෑ. ඇතුළත තියෙනවා අපිට පච්චත්තං ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ කොටස මෙහෙමයි කියලා අත්දකින්න පුළුවන්. ඒක වෙන්කොල හඳුර ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. කක්කලං කරිගතං ඒක කර්කශයි. පටවි ධාතු අපි අඳුරගන්නේ කාර්කෂ බව වහගෙන. ඒක අපි කියනවා රළු ගොරෝසු බව, බර බව. නමුත් ඒක හරියටම තේරුම් ගන්න නම්, ඒ කියන්නේ පටවි ධාතුව දාර්ශනික වශයෙන් හරියට තේරුම් ගන්න නම් මේ බර බව කියනකොටම බර දෙයකට කවදාකවත් ලෝකේ පවතින්න බෑ. සාපේක්ෂ සහැල්ලු භාවයකට නැත්නම් සහැල්ලු භාවයට සාපේක්ෂව මිස ලෝකේ කිසිම විදියකට මෘදු භවකට පවතින්න බෑ. කර්කශ භාවයක සාපේක්ෂත්වේ නැතුව ලෝකේ කවදාක සුමුදුකමක් තියෙන්න බෑ. ගොරෝසුකමකට සාපේක්ෂ නැතුව. එනිසා එකක් පෙන්නුවාට ඒක නිකන් සතපය කාසියක් පෙන්ලා ඒකේ ජෝත්‍යජ්ජුන්ගේ මුණ පෙන්නුවාට අපි දැනගන්න ඕකේ යටපැත්තේ සතපහ කියන මුණතකුත් තියෙනවා. ඉතින් මෙතන පෙන්නන්නේ මේ හරියට නාම රූප ධර්මණයෙන් රූපය අරගෙන රූපේ ගොරෝසු මේක අරගෙන ගොරෝසු මේකේ ගරු ලකුණු පෙන්වනවා. අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්නම්. මෙන්න මේ ටික අපි බදාගෙනයි ඉන්නේ. ලෝකේ තියෙනා වූ මේ රූප ධර්ම වලින් යම් පටවි ධාතු කොටාසයක් අපි මම මාගේ කියා ගන්නවද, අජ්ජත්ත කියා ගන්නවද, අතුරතයි කියා ගන්නවද, ඒකේ තියෙන ලකුණු ටික තමයි අජ්ජත්තං කියනකොට පච්චත්තං. අජ්ජත්තයි කිව්වනම් අත්දකින්න පුළුවන්. ඒ කොටස තමයි මේ වෙලාවෙම අත්දකින්නව නෙවෙයි, අවධානයේ මනස්කාරය යෙදුවොත් අත්දකින්න පුළුවන්. කක්කලං කර්කශයි කරිගතං ඒක පිඩු වෙලා පවතින්නේ ස්කන්ධයක් වශයෙන්, කයක් වශයෙන්, කන්දක් වශයෙන් පිඩු වෙලා පවතිනවා. උපාදින්නම් ඒක මම වග කියනවා. මේක මම රකින්න ඕනේ, මේක මම අර්ශා කරන්න ඕනේ, ලස්සන කරන්න ඕනේ කියලා අපි වග කියන ගතියක් තියෙනවා. මගේ රූප ධාතුවට ඉතින් කවුරු බලයිද, මම බලන්න එපායි කියලා උපාදීන ගතියක් තියෙනවා සියයති ඉඳන් කොහොමද කේසා ලෝමානකා දන්තා තචෝ මන්සන් ආහාරු අට්ටි අට්ටි මිච්ඡාති වශයෙන් දෙතිස් කුණපේ පේනවා. එතකොට මේ එක එකක් අපි අද ප්‍රශ්න සාකච්ඡාදී ගත්ත විදිහට ගත්තොත් මේ කේසා කියන ධාතුව කෙස් කියන කොටස අපේ ශරීරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන එකෙන් අපි නැත්තම් ගත්තොත් ඝන ද්‍රව වායු සහ උෂ්ණත්වය කියන භෞතික විද්‍යාවේ උගන්වනවා ප්‍රධාන වශයෙන් ඝන ද්‍රව වායු thermal physics කියලා එකයි හතරක් තමයි පෙන්වන්නේ. ඒකමයි මෙතන සමාන්තරව යන්නේ ඝන දේවල් පඨවි වශයෙන්ුත් ද්‍රව දේවල් ආපෝ වශයෙන්ුත් වායෝ කොටස් වායෝ වශයෙන්ුත් ඒ උෂ්ණ සීතල ගතිය තේජෝ වශයෙන්ුත් පෙන්වනවා. එතකොට මේ කේසා කියන කොටස වැටෙන්නේ ඝන දේවල් වලට. ඉතින් ඒකේ තියෙන මේ පච්චත්ත ලක්ෂණය තමයි ඒ කෙස් අත ගන්නකොට අපිට හැඟීමක් එනවා. කෙස් ගහේ කෙලවර අත ගන්නට එන්නේ නැහැ. මුල අත ගෑවෙනවා. කෙස් කස් වල කෙලවරට යනකොට අවිඥානිකයි. මුලට එනකොට අත ගෑවෙනවා. ඒ නිසා අපිට කෙස් තියෙන තැන් අත ගාලා අත් දකින්න පුළුවන්. ඇස් දෙක වහගෙන හරි අත් දකින්න පුළුවන්. කක්කලන් එක ගොරෝසු ගතියෙන් තමයි අත් දකින්නේ අපි. කරිගතන් එවුවා ඒ විහිරි යන ගතියක් නැහැ. කෙස් ගහ givi යන ගතිය නැහැ. ඒක ඔක්කොම පිටු වෙලා අල්ලගෙන ඉන්නවා. උපාදින්න ඉතින් මේ කේශ කල්යාණය කියලා අපි මේක අල්ලගෙන ඉන්නවා. උමාසාවෙන් මේ තරුණ වයසේදී විශේෂයෙන්ම සුසු කාල කේශා කියලා කළු කෙස්සති වයසේදී හරි පුදුමාකාර විදියට මේකට බැඳීමක් තියෙනවා. කවුද වැඩියෙන් බැඳලා ඉන්නේ කියන්න මං යන්නේ නැහැ. මොකද ඒක තරහ වෙනවා කට්ටිය. ඒ කොහොම හරි බැඳීමක් නැහැ කියලා නම් කියන්න බෑ. ඊට පස්සේ මේ ශරීරයේ ලොම් අරගත්තාම කෙස් ලොම් නිය දත් ආදි වශයෙන් නැත්නම් මේ පහට තමයි මේ රූපලාවන්‍ය බිස්නස් එක යන්නේ. ඒ කියන්නේ පිටත පේන්න තියෙන දේවල්. ඉතින් මේ සෑම දෙයකටම අපි කොච්චරක් මේක නියපොත්තේ නියමලක් ආවත් හරියට කණගාටු වෙලා ඒක හදලා ඒක උපදාගෙන එහෙම නැත්නම් ඒ වර්ණාලීප කරගෙන ඒක මගේ කියාගෙන අල්ලපු ගෙදර එකනට වැඩිය ලස්සනයි කියන්නේ උද්දුමාකාර එකක් කියන එක බොරුවක් නෙමෙයි. මේ සාර්පුත්‍ර සංසේ මවනවා වෙන්න බෑ. මං හිතන්නේ අද කාලේ හිටියනම් මේට වැඩි වචන ටිකක් දාන්න. එදා කාලෙත් තිබිලා තියෙනවා ටිකක්. ඉතින් මේක දිහා බලලා කෙස් ලොම් නියදත් වශයෙන් මේ ඔක්කොගෙම අජ්ජත්ත ලක්ෂණේ තියෙනවා. මේක තමයි මමයා කියාගන්නේ. ඊට පස්සේ පච්චත්තං ලොම් නියදත් ඒ හැම දෙයක්ම තියෙන බවට අපි නිතරම පරීක්ෂාවක් තියෙනවා අපේ. ඒක කෑලි කැඩිලා ගියොත් අපි බොහොම ඉක්මනට පිළියම් කරනවා. මොකද ඒක මේ ආධ්‍යාත්මිකයි. මේ ඒකට මම වග වෙන්න ඕන. මගේ ශරීරය මේ පවත්වාගෙන යන්නේ. ඉතින් ඒක ඇත්තට මානව අයිතිවාසිකමක් කෙනෙකුට ඒක තියාගෙන ඉන්න පුළුවන්. නමුත් මේක ඇතුලේ තියෙන මේ උපාදීන ගතියයි මේ සාරිපුත්‍ර සංසය පෙන්වලා දාන්නේ. කක්කලං කරිගතං උපාදීන. ආන්න මේ විදිහට මේ 32ක් ධාතු කොටස පෙන්ලා කියනවා. තවත් යම්බෝ මෙන්න මේ කොටසට වැටෙන කොටසක් තියෙනවනම් ඒකට අපි කියනවා අජ්ජත්ත පඨවි ධාතු කියලා. තේජස් කොටස වලට අපි කියනවා අජ්ජත්ත පඨවි ධාතු කියලා. ඒ එක පරිච්ඡේදයක නිමාවක්. ඊට පස්සේ කියනවා යාච අජ්ජත පඨවි ධාතු යාච පඨවි බාහිදා පඨවි ධාතු පඨවි ධාතු රේවේසා. හැබැයි හොඳට භෞතික විද්‍යාඥයෙක් බැලුවොත් කෙනෙක් අජ්ජත්තයි කියනේ පඨවි ධාතු වලත් කෙනෙක් මේක මගේ නෙවෙයි කියලා බාහිරට දාන පඨවි ධාතු වලත් වෙනසක් නැහැ භෞතික විද්‍යානුකූලව. ඔක්කොගෙම තියෙන්නේ ඒ අර කර්කශ ගතිය, කොරස් ගතිය, සුමුදු ගතිය, බර ගතිය, හැලු ගතිය, තද ගතිය, මෙලෙක් ගතිය කියන ගතිවල ඒව කවදාකවත් මේක මම ඉත්‍ත්‍යාවග්ගේ තියෙන පඨවි ධාසුද පුරුෂයෙකුගේ තියෙන පඨවි ධාසුද කෙස්වල තියෙන එකද ලොම්වල තියෙන එකද මොනම දෙයක්වත් පිළිබඳ හැඟීමක් පඨවි ධාතුවට නැහැ. ඒ වූ අජ්ජත් බහිද්දා මේ පඨවි ධාතුවෙන් කොතහක් අජ්ජත්යි කියලා අරගෙන ඒක මම වග වෙන්න හදනවා. ඒක මට ඕන තාලෙට තියෙනවා. ඒක මම මට ඕන විදිහට හැඩ ගහ ගන්න ඕනේ කියලා මේ කරන්න හදන වැඩපිළිවෙලයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ. නමුත් පඨවි ධාතු රේවේසා දෙකම හුදු පඨවි ධාතු පමණයි. ඉතින් මේ අජ්ජත් පඨවි ධාතුයේ තියෙන උත්පාදින්න ගතිය ඔය අපි කතා කරපු අසුභ වාහනා පැත්තෙන් බලනකොට යම් විචක ලොකු දර්ශනයක් අපිට ඇති කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ කෙස් කේශ කල්යාණයක් වශයෙන් අපි උපදාලා වර්ණ ගන්නලා තිබ්බට පැරි වේලාවකට කොහිලාල මාළුවක කිස් ගහත් තිබිලා කනකොට කටේ පැටලුනොත් අර කල්යාණ ගතිය නෑ. ඒක වක්කාරින තරමට මේ කෙස් ගහ අප්‍රසන්න වෙන්න ඉඩ තියෙනවා. සුප් එක තිබිලා වැලට ඇදිලා එනවා දැක්කොත් අපිට කවදාකවත් කෙස් ගහලව කාලා පැත්තක දාලා සුප් එක බොන්න බෑ. අපිට පේන්නේම මේ කෙස් ගහ වැටීම නිසා මේ සුප් එකේ තියෙන සම්පූර්ණ අර තියෙන වර්ණවත් ගතිය, පෝෂ්‍ය පදාර්ථ ගතිය, මහන්සිච්ච මොකක් අපේ නෑ. ඒක නිසා මේක අජ්ජත් වශයෙන් තියෙනකන් තෙල් ගාලා උප දාලා මේ කොණ්ඩ මොස්තර දාලා හදාගෙන ඉන්නකොට පුදුම ආඩම්බරයක් තියෙනවා. නමුත් මේක බහිතා වෙච්ච ගමන් අර වගේ ගැටුමක් ඇති වෙච්ච ගමන් අපි ළඟ තියෙන සම්පූර්ණ වෙනස් දෙයක්. මේ එකමයි. මේ මොහොතකට ඉස්සලා කිස් කහේ මේ ඔළුවේ තිබුණේ එකමයි. නමුත් ගැලවිච්ච ගමන් බහිතා වෙච්ච ගමන් වෙනස්. ඉතින් මේක පිළිබඳව හොඳ ලස්සන කතාවක් අපේ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ මතක් කරා මේ දන්ත කල්යාණය ගැන. දන්ත කල්යාණයේදී ඉතින් අපි පව ටූත් බ්‍රෂස් දානවා, නිකන් ටූත් බ්‍රෂස් දානවා, අර බැලුව මේ බැඳුම් බැඳගෙන දත් මැද බැඳ ඉන්නවා. ඉතින් ඔහොම කරාන හිටියට කොහොම කෙරුවක්වත් ওই දත් එක දෙක සමහර ලාට දිරනවා පණුව කනවා. ඉතින් අපි පණුව කනකොට කරන්නේ ඔක ටෙම්පරරි ෆිලින් එකක් හරි දාලා මොකක් හරි දාලා කොහොම හරි අරස කරන්න කියලා කවදා හරි කියලා හිතමු දොස්තර මහත්තයා කිව්වයි කියලා දන්ත ශල්‍යවරයා මේක තිබ්බොත් නම් මේ ඇතුළට විෂ බීජ යන මේ ගලවන්න ඕනේ කියලා. ඉතින් එතකන් අපි උත්සාහ කරන ඇත්තටම පණ රැක ගන්න නමුත් බැරි වුණොත් දොස්තර මහත්තයා කියන තැන ගිහලා කට අරගෙන ඉන්න වෙනවා. ඉතින් මේ මනුස්සයා ඉන්ජෙක්ෂන් ගහලා උකට නැගලා ගහක් ගලවන්න වගේ අම්බරලා ඉතින් අඬලා කොහොම හරි ගලවලා ඉතින් අර පීදුරු උඩ තියනවා කියලා අද්දේ කොහොදාගෙන ඉනවා. එනකොට කිව්වොත් මේ එළිය ආරන් තිබ්බ කායි කටේ දාගන්න කියලා. මේ ඔයා ළඟ තිබුණ එක මට ආයෙත් පොඩ්ඩක් ෆිටින්ග්ස් බලන්න ඕනේ මේක පොඩ්ඩක් දාන්න කියලා. කාටද පුළුවන් කියලා බලන්න. දත ගැන දත යුත්‍ය ඔන්න ඔච්චරයි කියලා ඥානන්ද ස්වාමී කියනවා. ඊසේරම අර 32කට පේ වෙලා ලස්සනට තියෙනකොට අපි ඒකේ අංග ලක්කත් එහෙම වෙන්න දෙන්නේ නැහැ. පුදුම විදිහට හැඩේට ස්වභාවයට හරියට ගරු කරනවා. නමුත් ඒක කරදරයි කියලා ගලවපු ගමන් කාත්ත ගන්නවක්වත් දකින්නවක්වත් එහෙම කවුරුහරි කියනොනම් ඇත්තටම ඒක සබ්බේ නෑ වාගේ. මේක උඹේ කටේ තිබුණ එක නිකන් කටේ දාපන් සූප්පු කරපන් කිව්වොත් ඔන්න අසුභ භාව නෑ සබා. ඒ වගේම තමයි මේ බත් ගැන සඳහන් කරනකොට අපි සාමාන්‍ය හොඳේ වැඩගත් කෙනෙකුට මේ සංග්‍රහයක් වශයෙන් කරන්නේ භෝජන සංග්‍රහ. ජීවිත අපි සම්පූර්ණ අපේ ශක්ති ප්‍රමාණයට සෑම ආහාර ද්‍රව්‍යෙම මේ චක්කුල තියලා අපි ඒක අදගත් අමුත්‍යෙකුට ඉන්න කියලා. ඉතින් බොහොම ඒක ලොකු සැලකිල්ලක් තමයි භෝජන සංග්‍රහය සම්භත්ත මිත්ත කියලා කියන්නේ. අපිට ඒකට එකට අපි බත් කාවු කට්ටිය අඹ යාළුව කියලා කියන්නේ. නමුත් ඒ විදියට ගිහිල්ලා දැන් එයා ඒ බත් පිට බෙදාගත්තා. තමන් තමන්ගේ බත් පත බෙදාගත්තා. බෙදාගෙන යන වෙලාවේදී තමන් මේක හොඳයි දැන් අපි කැම ගනිමු කියලා. අපි බත් එක අපි ඇනුවයි කියලා හිතමු. හත දාලා ඇනුවට පස්සේ කවදාකවත් ඒ බත්පත කාටවත් කතා දෙන්න බෑනේ. අත ගෑවිච්ච පමණයි. ඒකේ තියෙන අර දක්ෂිනේය ගතිය, පූජනීය ගතිය නැතිලා යනවා. ඒක නිසා සරුවචනසේ සඳහන් කරනවා කෑමක් ගන්නකොට මතක් කරන්න කියලා. පටිසංකායෝනිසෝ පින්නපාතං පරිසේවාමි. මම බොහොම සීයෙන් බුද්ධියෙන් යුතුව මේ ආහාර වළඳනවා. මේ බත් එක මට දෙන්න ඉස්තරලා ඕනම කෙනෙකුට බොහොම ගෞරවණීය විදිහට දෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් මගේ අත ගෑවිච්ච ගමන් පිළිකුලක් බවට පත් වෙනවා. ඊට පස්සේ කාටද දෙන්න බුණ නම් අම්මට පුළුවන් දරුවට දෙන්න. දරුව සමාලලට අම්මා අනපුවා කන්න කැමැති. නමුත් වෙන කෙනෙකුට දෙන්න බෑ. ඉතින් නමුත් අපි හිතුවොත් එහෙම තා පොඩ්ඩක් යාර ගිහිල්ලා කටට දැම්මට පස්සේ කනේ එක පිට පේන තිබ්බත් ඒක අසභ්‍යයි. කන බත් එකේ පිට පේන තිබ්බත් අසභ්‍යයි. ඊට පස්සේ ගිල්ලට පස්සේ වමන කෙරුවොත් අපිට කාට හරි කිව්වොත් නික බලපං කියලා ඒකත් හරි කැතයි. හොඳ නෑ, ගැලපෙන්නේ නෑ. නමුත් අර මේ සිටියේදී බලන්න ඒකේ වර්ණ ගතිය, సంతාන ගතිය, හැඩතල එසවිස මේ පිළිගන්නේ නැති සේරම වමනට ගියාට පස්සේ සේරම එළියට එන්නේ අර ඔක්කොම කලවම් කරලා ඇතුලේ තියෙන ඕජාවත් එක්ක එළියට ආවට පස්සේ බොහොම පුදුමාකාර විදිහේ අප්‍රසන්න ගතියක. නමුත් ඒක වමනය කරන්න ඉස්සලා බඩ ඇතුලේ තියෙනකොට නම් අපේ ඕජාව වෙන්නේ ඒක තමයි. පෝෂණය වෙන්නේ ඒක තමයි. නමුත් එළියට ගියොත් පටවි බා මේක බාහිර වෙච්ච ගම පුදුම විදිහට මේක මේ ආකල්පවල වෙනසක් ඇති වෙනවා. ඉතින් ඊට පල්ලේ අර ගිහලා පස්සෙන් එළියට ගියාට පස්සේ කතා කරන්න හොඳ නැහැ. ඒක ඒකකොට මේ බන්නටත් එක්ක කතායි වගේ. ඒක නිසා මම ඒකෙත් ඉතුරු කරනවා. ඒක කරන්න යනකොට හැංගෙනවා අපි. කැමමේසෙත් නම් අතින් අඬ ගහන ඇවිල්ලා සාදරවලු අඬ ගහන එන්නේ. ASCII කුටුකුටු ගහන වැසිකිලි කොහෙද තියෙන්නේ? ඇයි ඒ? ඇතුල් කරන වෙලාවේදී බොහොම නම්බුකාරයි සෙරමෝනියල්. පිට කරන වෙලාවට ගියාම පුදුමාකාර වෙනසක් නැති. ඉතින් මේක දිහා බලනකොට පේනවා අජත්ත වශයෙන් මේක තියෙන තාක්කල් උදරියන් කියලා තමයි මේක සඳහන් කරන්න බලටගත් ආහාර කරීසං කියන කොට ඒක අසුචි බාටපත් වෙලා ඇතුලේ තියෙනකන් අපි මේක උපදාගෙන ලස්සන කරගෙන ඉන්නේ අජත්ත වශයෙන් මේක මම වගේ බලා ගන්න ඕනේ. බැරි වෙලා හරි උටින් හරි පල්ලෙන් හරි එළියට ගියොත් ඊට පස්සේ අරකේ ගතිය නැහැ. ඉතින් සාරිපුත්‍ර සාන්ති සඳහන් කරනවා මේක මේ ඇතුළත කියාගෙන අපි නම්බු කරන්න හැදුවත් පිටත කියාගෙන මේක එළියට ගියත් මේක තියෙන්නේ පටවි ධාතු විතරයි කියලා තේරෙනවා නම් උකි ඔච්චරම ආකල්පයෙන් වෙනසක් ඇති කරන දෙයක් නැහැ. හැබැයි ඒ විදිහට බලන්න පුළුවන් නම් මේකේ කිස්සලක් තියෙන පටවි ධාතු, ලොම්මලක් තියෙන පටවි ධාතු, මේ ඔක්කොම තියෙන පටවි ධාතු මේ එළියේ තියෙන ගස්කල් වල තියෙන පටවි ධාතු කියලා ගත්තොත් ඒ මිනිස්යාගේ දර්ශනය එහෙම නැත්නම් එයා ඒ ඇති කර ගන්නා වූ සම්‍යක් දෘෂ්ටිය නිසා ඒ තමන් තුළ තියෙන දැනටම උපාදීන්නම් කක්කලං කරිගතං අජ්ජත්තං පච්චත්තං කියන මේ ආධ්‍යාත්මික වූ ප්‍රත්‍යක්ෂ කළ හැකි වූ මේ ගොරෝසුවට වැටෙන්නා වූත් මම මාගේ කියාගෙන ඉන්නා වූත් එක පිළිබඳව යම් විදියක විරාජ නිර්වර්ණ ගතියක් තේරෙන්න පටන් ගන්නවා. මේක ඉච්චරම බදානින්න දෙයක් නෑ. මේක මේ ජීවත් වෙන කාලේ ඒකෙමුත් අර මුල්ම මන්ද දශක කීඩා දශක වර්ණ දශක බල දශකයේදී තමයි යෝක ගොඩක් වෙලාවට ප්‍රධාන ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් අර නගරවල ජීවත් වෙන කට්ටිය සමාජ ඊටත් එහා යන කම එක නඩතුකොත් කොහොම කරත් මේක පිළිබඳව නේසෝ හමස්මි නමේසෝ වත්තා නේතං මම නේසෝ හමස්මි නමේසෝ වත්තා කියලා මේ බාහිර පටවි ධාතු හෝ අභ්‍යන්තර පටවි ධාතුවේ මම කිව්වට අභ්‍යන්තර කොටස මේක මම මේක මගේ මේක ආත්මය කියලා කවම කවදාකවත් පටවි ධාතු අපේ යෝජනා විස්තර කරන්නේ නැහැ. පටවි ධාතු. ඒක නිසා අපිට තේරෙන පටන් ගන්නවා අපි මේ ගේම ඒ නාඩගම කරන්න හදන අනිත් පිළේ ඉන්න පටවි ධාතු මේක මම කිව්වට එයා වග වෙන්නේ නැහැ. ඔයානේ මම කියපු නිසා මම ඔයා කියන තාල දෙන්නම් කියලා එහෙම කන්නේ. අපිට ඒක ආණ්ඩුවට කරන්න පුළුවන් ගතියක් නැහැ. විශේෂයෙන්ම අපි ඉදිරිපත් කරගත්ත එනි දර්ශන කාරණ වලින් පේනවා ඒක අජත්තං කියන තැනදලා බහිද්ධාවට ගිය ගමන් සම්පූර්ණ ආකල්ප මේ වෙනසක් ඇති වෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. ඒක නිසා සාරිපුත්‍ර සාංශේ යෝජනා කරනවා කොහොමද මේ පටවි ධාතුව නේසෝ මම නමේසෝ වත්තා නේතං මම ආදිවස මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා බැලුවොත් මේ කේස් තියෙනවා. නමුත් ඒක මමයි මාගේ ආත්මේ නැත්නම් මේ කේස කල්යාණයේය මේක මට ලොකු අලංකාරයක් කියන එක වෙනුවට මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා බලන එක පිළිබඳව යෝජනාවක් කරනවා. ඉතින් මේ විදිහට පඨවි ධාතුව මූල ආරම්භ කරගෙන රූප ධර්ම විශේෂයි මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන බලන්න ගත්තාම මේවා වෙනුවෙන් දුක් ගන්නා ගතිය මේකස් ගහ ගැලුණායි කියලා විශේෂයෙන්ම තට්ටපෑදිච්ච කට්ටිය කෙස් ටිකක් ගැලවිච්චාම පුදුම දුකක් තියෙනවා. ඒක කොහොම හරි ගිහිල්ලා රවුලෙන් හරි ගලවලා ගිහිල්ලා තට්ටේ හයි කරගන්න ක්‍රමයක්වත් දැන් තියෙනවා. ඒක හරි බයයි. නමුත් මේක දන්නවනම් ගැලවිලා යන දෙයක් කියලා. ඒක පිළිබඳව එච්චරම අර සැලෙන ගතිය, ඒකෙන් දුක් දෙන ගතිය නැත්නම් මේ දුක්ඛ සත්‍ය පිළිබඳව පැහැදිලි වෙනසක් ඇති කරගන්න පුළුවන් කියලා. පැහැදිලි කියන්නේ මේ වාසිපැත්තට යම් කිසි ශාන්තියක් ගන්න පුළුවන්. මේවා මේ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ දේ මම කියන්න අනුන්ගේ වෙන්කරන්න මේක අජ්ජත් බයිද වශයෙන් වෙන්කරන්න දිගින් දිගට දුක් දෙන්න පටන් ගන්නවා. නමුත් මේ ඇතුළත තියෙන්නේ බාහිරේ තියෙ පිටත තියෙන්නේ හුදු පටවි ධාතුවමයි කියන එක තේරුම් ගන්න පටන් අරගත්තොත් ඒ කෙනාට ඇති වෙන සාන්තිය නිවනින් මෙපිටම හම්බින දෙයක්. ඒක මේ කෙස් පිළිබඳව ද්වේෂයක් නෙමෙයි. ලොම් පිළිබඳව ද්වේෂයක් නෙමෙයි. කෙස් පිළිබඳව අමතර ආසාවක් ඇති කරගන්න එපා. ලොම් පිළිබඳව අමතර ආසාවක් ඇති කරගන්න එපා. ඒවයි පරෝජනේ සලකලා වැඩ ගන්න පුළුවන් මට්ටමට ගෙනගෙනකොට මේක උපාදින්න කළොත් දුකක් වෙනවා. අනුපාදින්න වුණොත් මේකේ අමතර දුක් ගන්න ගතියක් නැතුව මේක කෙස් වශයෙන් බලන්න පටන් අරගත්තොත් ඒ මතින් එන දින විශාල දුක් රාශියකින් අපිට වෙන් වෙන්න පුළුවන්. ඒක මේ මන්ද දශකේ ක්‍රීඩා දශකේ මේ බල දශකේ ඉන්න තරුණ කාලෙත් කරන්න පුළුවන්. හොඳ ඥානවන්තිට එහෙමත් කරන්න පුළුවන් කියලා. මැද වයසට ගියාට පස්සේ ඇති වෙන නිදර්ශන තියෙනවා. වයසට ගියාට පස්සේ නම් ඉතින් මේක බොහෝම මේකත් වැඩිය සාරිපුත්‍ර සාන්තර සාදු කී කිය බණහනවා. මොකද ඇත්ත කියවෙන්නේ. මේ සෑම දෙයක්ම අන්තිමට දැක දැන කණ්ඩිච්චම් පාලිච්චම් කියන විදිහට කැඩි දිරතිරා යන්න පටන් ගන්නවා. අස්පනා පිටම යන්න පටන් ගන්නවා. යන්න පටන් අරගත්තාම හරි දුකකටපත් වෙනවා. නමුත් මුලින්ම ඒක පිළිබඳව මඳ අදහසින් ඉන්නවා. මේ පටවි ධාතු කොටසක් මේ තියෙන්නේ අජ්ජත්ත්වත් එමයයි බාහිරත් එමයයි මේ ඇතුළත තියෙක මම පිරිසුදු කරගෙන ඉන්න ඕනේ මේ අනික් ලෝකයට ගඳ ගහන්න නැති වෙන මට. මේක පිරිසුදු තියෙන්න ඕනේ. එයින් මෙපිට මේකෙන් ආඩම්බර වෙන්න මේක මම කියාගන්න මගේ කියාගන්න ආත්මී කියාගන්න ගියොත් ඒ උපහදින්න ගතියමයි අල්ල බදා ගන්න ගතියමයි අල්ල බදා ගන්න ගතිය වැඩි වෙන්න ඒක වෙන සෑම විපරිණාමයක්ම තද්ද බල දුකක් වඩටපත් වෙනවා. නමුත් ඒක පොදුවේ බලන්න ඉගෙන ගත්තොත් බාහිර පටවි ධාතුත් මෙහෙමයි අජ්ජත් පටවි ධාතුත් මෙහෙමයි බාහිර පටවි ධාතු වෙනස් වුණාට අපි එච්චර තැලෙන්නේ නැහැ සැලෙන්නේ නැහැ. මොකද ඒක උපාදින්න කරගන්නේ ඒක මගේ කියාගෙන නැහැ. ඒක අපි සකස් කරන්න යන්නේ නැහැ. ඒකෙන් අපිට හැඟීමක් ඇති වෙන්නේ නැහැ. අපිට වේදනාවක් එන්නේ නැහැ. ගහකටක් කඩන වැටුණට අපිට වේදනාවක් එන්නේ නැහැ. මොකද අපිට බාහිර වෙලා තියෙන්නේ. ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. අපිට හැඟීමක් ඇති වෙන්නේ නැහැ. අපිව සංස්කරණය කරන්න මේ අත්ත තුවාලේ හරි ගසලා මේ ගහ නැරෙන්න ඇති වෙන්න හදන්න ඕන කියලා අපි දැඟලුවේ නැතුවට මේ ගහ වැඩි කරගනින් කියලා පැත්තකට නිකන් ඉතින් වෙන් කොට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. අනිත් වගේ මේ කොටස් ඇතුළේම පවතිද්දිම එවුවා පිළිබඳව නේතං මම නේසෝ හමස්මි නමේතෝ අත්තා කියලා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කියන මේ දෘෂ්ටි ඇති කරගත්තොත් ඊට පස්සේ දිගට යන ආසන්ත රාශියක් හම්බ වෙනවා. මේක මූලිකවම චින්තාමේ වශයෙන් හෝ දාර්ශනික වශයෙන් හෝ කවුරු ඇති කරගත්තොත් ඒක විශාල ආනිසංස රාශියක් ගන්න පුළුවන් නිසා සාරිපුත්‍ර සාන්දේ මුලින්ම යෝජනා කරනවා මේ මෙවැනි தত্ত্ব ඇත්ත આવෝ මේ නිදර්ශන පෙන්නලා මෙවැනි தত্ত্ব ඇත්ත આવෝ මේ පඨවි ධාතුව ඇතුළතත් එකයි පිටතත් එකයි පිටතේක පිළිබඳ අපි යම් ආකාරයෙන් මේක විඳින් නැතුව හැඟීමකින් තොරව සකස් කිරීමකින් තොරව ඒකට හිත් දාන්න නැතුව ඉන්න නිසා බාහිරෙන් කරදර නැත්තේ යම්සේද ඇත්තට බාහිර රූපනේ වැඩි අපි මේ අජත්තන් කියා ගන්නකොට බොහෝම ඩිංගිත්තයි ඒකෙන් මෙච්චර දුක් දෙනවා අර බාහිර දේවල් ඊ අතරමැද අනන්තවත් අනිත්‍යයට ලක් වෙනවා දුකට ලක් වෙනම තේ අපිට කිසි කැක්කමක් දෙන්නේ නැහැ දුකක් දෙන්නේ නැහැ ඒක නිසා පුළුවන් තරම් අර මම මාගේ කියා ගන්නකොට පටු කරගෙන යන්න යන දුක අඩු වෙනවා මේක ලස්සනට කියලා දෙන්න පුළුවන් අපි ඔන්න වාඩි වෙනවා පරියන්කේ වාඩි වෙනවා වාඩි වෙලා මම දැන් මෙතන කියන්න ඕන නිසා අපි සම්පූර්ණ ලෝකය අමතක කරනවා සතිය ඇතුළට ගණ්ඩ නම් බාහිරය පිළිබඳ ආසත්‍යමත් වෙන්න වෙනවා. මේ චිත්තක්ෂණයේ මම දැන් මෙතන කියන එකට හිත මුළු හදින්ම එන්න නම් බාහිර ලෝකය පිළිබඳව අසත්‍යමත් වෙනවා. මේ අසත්‍යමත් භාවයට අපි කියනවා ඡා මුත්‍ය ඡාග පටිනිස්සග් අනාලය නැත්නම් දානය මුදා හැරීම ත්‍යාගවන්ත වීම අතහැරීම සහ ආලය අතහැරීම කියලා. ඒක තමයි අපි දාන කටයුත්තේදී කරන්නේ. අපි දන්න හොඳ වටින දේවල් නන්නාඳුන කෙනෙකුට පුදලා දාන කුසලයේ කරනවා. සීලයේදී අනුන්ට දුක් නොදීමෙන් උදාර දානයක් කරනවා. මහා දානං අග්ග දානං කියලා සඳහන් කරනවා. ඊට පස්සේ සමත භාවනාවේදී නීවරණ ටික දීලා දාන්න. විපස්සනා භාවනාවේදී අනුශේඛ කෙලස් ටිකක් දීලා දාන්න. එහෙනම් මේ දාහනේ දිගෙමත් මේ නිවන පෙන්වන්න පුළුවන්. නමුත් මේ වෙනස් කතාවක් මම කියන්න හදන්නේ. අපි ඉඳගෙන සත්‍යමත් වෙන්න නම් ගුරුවරයා කියනවා ඉඳගෙන ලෝකය අමතක කරලා එතන ලෝක ගැන අතීත අනාගත වශයෙන් හිතන්න එපා. මම මෙතන හිටියට ගෙදර මොකද වෙන්නේ කියලා කනගාටු වෙන්න එපා. ඉස්සරහ ඉන්න කෙනා මොකද කරන්න හිතන්න එපා. මම දැන් මෙතන ගත්තා. අපි හිතමු ගත්තයි කියලා. පුළුවන් වුණයි කියලා. අපි අතහැරපු ප්‍රදේශෙ පුච්චිද කියලා හිතන්න. මේ මම දැන් මෙතන කියලා තැනට හිත ගන්න සතිය ඇති කරගන්න අපි මේ දෙන දාණය අර දසදාන වස්තුත් එක බලනකොට මුළු සංසාරේ පුරාව දීපු දානවලට වැඩි ලොකුයි. කුසල් පැතුරුත් එච්චරයි. අපි දානීය විශේෂයේ කොච්චර මහන්සි වුණත් බුදුජානනාති කෙනෙක් ප්‍රමාණ කරන්න පුළුවන් කියලා. දීපු දාන මුදලෙන් හෝ බරෙන් හෝ ප්‍රමාණ කරතයි. නමුත් මේ එක චිත්තක්ෂණයක අපි මේ මම දැන් මෙතෙන් කියන හිත ගැනීමේ අදහසින් මුළු ලෝකෙම දීලා දානකොට ඒකෙන් කරන ත්‍යාගය මෙතකයි කියලා කියන්න බෑ. ඒක නිසා භාවනාවේදී වැද්දගත්ම පියවර තමයි වාඩි වුණාට පස්සේ තමන්ගේ කයට හිත ගන්න පුළුවන්කම. ඒකෙන් හොඳ ලොකු දේවල් පේනවා. එකක් කායික නිරෝගීතාවය, දෙක මානසික නිරෝගීතාවය. මේ දෙකේ එකක්වත් තියෙනකොට මෙතෙන් නැති කෙනෙකුට මෙතෙන් එන්න බෑ. කායික රෝගයක් තියෙන කෙනාට වේදනට කෙනාට කවදාකවත් මේ හිත එක තැන් කරගන්න බෑ ඉන්නේ ඉරියව්වට. මානසික රෝග ඇති කෙනාට මෙහෙම කියයි. කායික හිත ගත්තත් ඇත්ත එක වහන්න බෑ. සත්‍යක වහනකොට පුදුමාකාර විදියෙ තනි අසරණ ගතියක් එනවා. ඒක නිසා ලොකු මානසික ශෞච්‍යයක් ඕනනේ. කායික ශෛච්‍යයක් ඕනේ මේ මම දැන් මෙතන කියන තැන ගන්න. අපි හිතමු එක ඉතර අපිට ලොකු ගාණක් නැහැ මොකද කරන්න පුළුවන් නිසා නමුත් පුංචි සලකන්න එපා. ඕනේ කංකැබල් එක කංකරච්චලයක ඕනේ වෙලාවක වාඩි වෙලා හිත මම මෙතෙන් ගන්න පුළුවන් නම් කියලා නිම කරන්න බැරි වටිනාකමක් තියෙනවා. ඒක අපි කෙරුවයි කියමු. ඊට පස්සේ කියනවා ඉන්න හිටියවගේ බලාගෙන ඉන්නේ කියලා. ඉන්නකොට එනකොට වැටෙනවා නම් අර බාහිර ලෝකයක් එක්ක සම්බන්ධකම් පවත්වන හිතිවිලි වලින් බාධාවක් නැහැ අතීත අනාගත වශයෙන්. එහෙම නැත්නම් බාහිරින් එන සද්ද නිසා හිත පිට දුවන්නේ නැහැ. හිත අතුරුසම නැමෙනවා.